සභාව කල් තැබීම ගරු සභානායකතුමා.
පාර්ලිමේන්තුව හෙට උදේ 10:00 වෙනතෙක්
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා.
ගරු මුලස් දරුඩු මන්ත්‍රීතුමනි, පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ප්‍රකාරව මෙම සභාව හමුවට ඉදිරිපත් කොට තිබෙන පළාත් සභා සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව නිර්දේශය මගින් ඡන්ද දායකයා තුළත් සමාජය තුළත් විශාල අවිනිශ්චිතභාවයක් නිර්මාණය කොට තිබේ. ඉතා හදිස්සියෙන් සම්මත කොට ක්‍රියාත්මක කළ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මගින් මේ වන විට නිර්මාණය කොට තිබෙන දේශපාලන ව්‍යාකූලභාවය සහ සභාවන්හි අස්ථාවර භාවය නිසා පළාත් සභා මැතිවරණය පිළිබඳවද ජනතාව තුළ ඇති සැක සංකාවන් තුවිර වී ඇත. කොට්ටාස මට්ටමෙන් 50%ක් මන්ත්‍රී පිරිසක්, සමානුපාත ක්‍රමය යටතේ 50%ක් වශයෙන් තෝරා ගැනීමට නියමිත පළාත් සභාවන් විසින් අස්ථාවර වූ සභා නිර්මාණය වීම වැළැක්වීම නොහැකිය. එබැවින් මෙම සභාවට යෝජනා කර සිටින්නේ ජන සම්මාතවාදය උපරිමින්ම සුරකෙන ලෙසත් දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා වෙන සංශෝධන සහිතව මෙන්ම ජනවාර්ගික සාමය ආරක්ෂා වන සීමා නිර්ණය යටතේ මැතිවරණය පැවැත්වීම සඳහා වහාම ආණ්ඩුව පියවර ගත යුතු බවයි. දැන්ට මාස 5ක් ප්‍රමාද වී තිබෙන මැතිවරණය ඉදිරි මාස 3 ඇතුළදී ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවේ වහා ක්‍රියාත්මක වීම යුතු බව මෙම සභාවට යෝජනා කර සිටිමි.
යෝජනා විස්තර කිරීම
මුලාසුරාරුඩ මන්ත්‍රීතුමනි, ගරු තාරක බාලසූරිය මැතිතුමා ගෙනාපු යෝජනාව, සභාව කල් තබන අවස්ථාවේ ගෙනාපු යෝජනාව මා මේ අවස්ථාවේදී ස්ථිර කරනවා. ඒ වගේම මේ කෙටි අදහස් කීප ප්‍රකාශ කරන්නත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙතුමා මේ යෝජනා කරපු යෝජනාවේ මේ ඉතා හදිසියේ සම්මත කොටගත් ක්‍රියාත්මක කළ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත මගින් මේ වට විට නිර්මාණය වෙලා තියෙන දේශපාලන ව්‍යාකූලතාවය සහ සභාවන්වල තියෙන අස්ථාවරතාවය පමණක් නැමෙයි, බහුතර බලයක් නොමැතිව අද සභාවක් හදාගෙන යන්න ප්‍රාදේශ සභා අපේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව අපිට පෙනෙන කාරණයක්. ඉතින් ඒ නිසා මේ සීමා නිර්ණය ගෙනීම සඳහා කටයුතු කරලා තියෙන ආකාරය දිහා බැලුවාම ඊටත් වඩා සභාවන් පළාත් සභාවන් ව්‍යාකූලතාවයකට පත් වෙනවා කියන එක අපිට මේ අවස්ථාවේදී කියන්න පුළුවන් කාරණයක්. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඒ ප්‍රජාතන්ත්‍රවාදය රකින කණ්ඩායමක් හැටියට මේ මැතිවරණ ක්‍රමේදී 50%ක් කොට්ටාස මට්ටමෙන් 50%කුත් ඒ වගේම සමානුපාතික මට්ටමෙන් 50%ක් තුලින් මේ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න කිසිම ආකාරයකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක අද උදාහරණ ඕන තරම් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න පුළුවන්. විශේෂයෙන්ම ජනප්‍රිය පුද්ගලයෙක්ව තෝරාපත් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් තමන්ගේ පක්ෂයට අභිමතය අනුව පුද්ගලයෙක් ඔය තරම් ජනප්‍රිය වුණත් සමහරක් වෙලාවට කොට්ටාසවලදී පරාජය වෙන්න පුළුවන්. ජන වර්ගය අනුව, ආගම අනුව, ජාතිය අනුව, ඊළඟට කුලය අනුව මේ පරාජයට පත් වෙන්න පුළුවන් කොයිතරම් ජනප්‍රිය පුද්ගලයෙක් වුණත්. ඒක නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා මේ යෝජනාව ගෙනල්ලා ඒ සඳහා ඡන්දෙ දුන්න අයගෙන් අපි අහන්නේ මේ ක්‍රමවේදය තුලින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඇත්තරම අපිට හැකියාව ලැබෙනවද නැද්ද කියන එක අද තියෙන ලොකුම ගැටලුවයි. දැනටමත් පළාත් සභා මැතිවරණ 3ක් මාස 5කට වඩා වැඩි කාලයක් මැතිවරණය පවත්වන්නේ නැහැ. විශේෂයෙන් මේ සීමා නිර්ණය වාර්තා වෙනකන් ඉතින් අද සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. කථානායකතුමාට ඉදිරිපත් කළා තිබුණත් අද වෙනකන් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට අපිට අපේ ඉදිරිපත් කරලා නැහැ. ඒ සඳහා විවාදයකට භාජනය කරන්න කටයුතු කරලා නැහැ. ඉතින් ඒක නිසා මේ මැතිවරණ ක්‍රමයෙන් විශේෂයෙන්ම තියෙන ගැටලු කාරණා පිළිබඳව අපි කිව්වොත්, ජයග්‍රහණය කරන පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ අභිලාෂයට අනුව ඡන්දය දුන්න පක්ෂය නැමැයි අවසාන වශයෙන් පාලනය කරන්නේ. ජයග්‍රහණය කරපු පක්ෂයට වඩා වැඩි මන්ත්‍රීවරු ප්‍රමාණයක් නියෝජනය කරනවා විපක්ෂයේ ඉන්න මන්ත්‍රී කණ්ඩායම. ඒක තමයි ඇත්ත தত্ত্বය. ප්‍රාදේශ සභාවෙත් ඒ ආකාරයට ඉෂ්ට වුණා. ඊළඟට පිහිටවන පළාත් සභාවේ, ඒ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පළාතේ තියෙන අවශ්‍යතාවය, එහෙමත් නැත්නම් පළාතේ තියෙන ඒ සංවර්ධන කටයුතු, අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳ නැමේ කටයුතු කරන්න වෙන්නේ. මන්ත්‍රීවරයාව පෞද්ගලික අවශ්‍යතාවයන් සනසන්ඩ, මන්ත්‍රීවරයාගේ අවශ්‍යතාවයන් සලසන්ඩ, ඒවා ඉෂ්ට කරන්න තමයි අමාත්‍යවරු සහ ප්‍රධාන අමාත්‍යවරයාට කටයුතු කරන්න වෙන්නේ. ඒක තමයි ඇත්ත தত্ত্বය. ඊළඟට දූෂණ වංචා බලය අඩු කරනවා කිව්වා මේ කොට්ටාෂ මත්තම වලට ආවහම. අද අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ මන්ත්‍රීවරයෙක් අලෙවි වෙන්නේ ලක්ෂ ගණන් වලට, ලක්ෂ 25කට වෙන්න පුළුවන්. පළාත් සභා මැතිවරණයේ තියෙනකොට පළාත් සභා මැතිවරණයෙන් මේ ආකාරයෙන් පැවතුවොත් ඊට පස්සේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් අඩුම තරමේ ලක්ෂ 50කට 100කටවත් අලෙවි වෙනවා. ඒක තමයි ඇත්ත தত্ত্বය. ස්වාධීන කණ්ඩායම් වලට 100ට එකක්වත් නැති අයට ප්‍රාදේශ සභාවට එන්න අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේ ආකාරයට පළාත් සභාවෙත් මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණොත්, 50-50 ක්‍රියාත්මක වුණොත් මේකේ වෙන්නේ අවසාන වශයෙන් වංචා දූෂණ නැති කරන්න නැමෙයි, ජනතාවගේ බලය ඡන්දය අරගෙන අවසාන වශයෙන් මන්ත්‍රීවරයා ඒ පක්ෂවල තියෙන මුදල් වලට යටවෙන්න කටයුතු කරනවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම අපි යෝජනා කරනවා මේ මැතිවරණ ක්‍රමය, අපි පසුගිය කාලේ තිබ්බ මැතිවරණ ක්‍රමය ගෙනෙන්න හැකියාවක් තියෙනවා නම් ඒක අපි මම හිතන්නේ ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපේ සියලු දෙනාම එක කණ්ඩායමක් හැටියට අත උස්සලා තුනෙන් දෙකේ බලයකින් අපිට ඒ සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඉතින් මේකෙන් නොයෙකුත් ගැටලු තියෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒ පළාත් පාලන මැතිවරණයේ අර කට ඔෆ් මාක් එක 3%-5%කටවත් තිබ්බ නැති නිසා නොයෙකුත් ගැටලු ඇවිල්ලා තියෙනවා. අද සභාවල් පිහිටව ගන්න තව වෙනකන් හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් ඒ වගේම තමයි පළාත් සභා මැතිවරණයේදී. පළාත් සභා මැතිවරණයේදී අපි යෝජනා කරන අඩුම තරමේ 3%-5% අතර ප්‍රමාණයක කට ඔෆ් මාක් එකක් තියන්න කියලා වෙලාව අපි ඉල්ලීමක් කරනවා. ඊළඟට මේ ජයග්‍රහණය කරන පළාත් සභාවේ දිස්ත්‍රික් මට්ටමෙන් හෝ එමත් නැත්නම් පළාත මට්ටමෙන් ඒ ජයග්‍රහණය කරන කණ්ඩායමට බෝනස් මන්ත්‍රීවරු අඩුම ගානේ 3%-4% ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඊළඟට තමයි මේ කොට්ටාෂ සහ සමානුපාතික ක්‍රමය 50-50 නැමෙයි, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීව නම් අඩුම තරමේ 60-40%වත් ලබා දෙන්න කියලා අපි යෝජනා කරන්නේ 70-30, නමුත් 60-40%වත් ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඉතින් මේ සීමා නිර්ණය තුලින් අද අපි බලාපොරොත්තු වුණු කාරණය සැබවින්ම ඉෂ්ට වෙලා තියෙනවද කියන එක අද ගැටලුවක් වෙලා තියෙනවා. ජනවාර්ගික සාමය ආරක්ෂා කරන්න මේ සීමා නිර්ණය ක්‍රියාත්මක වුණත් මේ සීමා නිර්ණය අපි බැලුවාම ඒකෙන් තේරෙන කාරණේ තමයි ජනවාර්ගික ගැටලු ඇති කිරීම සඳහා යම්කිසි කණ්ඩායමක් බොහෝ දුරට දේශපාලන නායකයෝ වෙන්න පුළුවන්, ඒකට බලපෑම් කරන්න පුළුවන්. ඒ දේශපාලන නායකයෝ බලපෑම් කරලා ඒ වෙන වෙනම ජනවාර්ගික කණ්ඩායම් වෙන් කරන්න ගිහිල්ලා ජනවාර්ගික ගැටලු අපේ සමාජය ඇතුලේ ඇතිකරන මේ සීමා නිර්ණය තුලින් ඇති වෙයි කියන අපි බිය තියෙනවා. ඒ වගේම තමයි අපි උදාහරණයක් හැටියට කෑගල්ල දිස්ත්‍රික්කයේ ගත්තාම ඒකේ කොට්ටාෂ 9ක් තියෙනවා. තේරලාපත් වෙන්නේ 18 දෙනෙක්. ඉතින් මේ කොට්ටාෂ 9ම ජයග්‍රහණය කරත්, එවත් නැත්නම් කොට්ටාෂ 8ක් එක කණ්ඩායමක් ජයග්‍රහණය කළ එකක් පරාජය වුණොත් අවසාන වශයෙන් ඒ ප්‍රතිපලය අර පරාජය වෙච්චි පැත්තර තමයි යන්නේ පරාජය වෙච්ච විපක්ෂයේ ඉන්න කණ්ඩායමට වැඩි මන්ත්‍රීවරු ප්‍රමාණයක් නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. එනිසා මෙම මැතිවරණ ක්‍රමය තාමත් අවුල් සහගත ක්‍රමයක්. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරලා පැවතිච්ච මැතිවරණ ක්‍රමය ගෙනෙන්න කටයුතු කරා නම් මම හිතන්නේ ඒක වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කියන එක අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඉදිරියට මේ නව ක්‍රමය ගෙනෙන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒ අවශ්‍ය කරන සීමා නිර්ණයන් කරලා ඒ තුළින් ඉදිරියට ගෙනෙන්න හැකියාවක් තියෙනවා. මොකද දැන් සෑම මම හිතන්නේ සෑම කෙනෙක්ම අද එකඟ වෙනවා 50ට 50 කොට්ටාශ සහ සමානුපාතී ක්‍රමය ලබා දෙන එක අසාධාරණයි කියන එක. එතකොට හැම පාක්ෂයක්ම යෝජනා කරොත් අඩුම තරමේ 60ක් 40ක් හෝ 70ක් 30ක් කොට්ටාශ සහ සමානුපාතී ක්‍රමය ලබා දුන්නොත් ඒකෙන් අවසානයේ නැවතත් මේ කරපු සීමා නිර්ණය මාස 4ක් ගිහිල්ලා කරපු සීමා නිර්ණය නැවතත් වෙනස් කරන්න වෙනවා. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදී සුරකින්න දේශපාලන ස්ථාවරතාවයක් තියෙන ආරක්ෂා කරන්න පුළුවන් ජනවාර්ගික සාමය ආරක්ෂා කරන්න පුළුවන් අඩුම තරමේ 70 30ක් කොට්ටාස සමානුපාතික ක්‍රමයක් යටතේ සංශෝධනය කිරින්න පුළුවන් නම් ඒකත් වැදගත් වෙනවා. ඒ සඳහා අපි යෝජනා කරනවා සර්වපාක්ෂික කමිටුවක් හෝ හදලා ඒ ක්‍රමයේ තුලින් ඉතාමත් කඩිනමින් මේ මැතිවරණය මාස 5ක් කල් ගිය මැතිවරණය පවත්වන්න කටයුතු කරන්න කියලා ඉල්ලීම කරමින් මම නිහඬනවා.
භවිෂ්‍යති මීළඟට ගරු ජයන්ත සමරවීර මන්තුමා.
ගරු මුලස්නාරූඪ මන්ත්‍රීතුමනි, කල්තබන අවස්ථාවේ පළාත් සභා කොට්ටාෂ නිර්ණය කිරීම වාර්තාව පිළිබඳ පැවැත්වෙන මේ විවාදයට එකතු වීම ලැබීම ගැන මුලින්ම සතුටු වෙනවා. අපි දන්නවා දැනටමත් පළාත් සභා තුනක මැතිවරණය පැවැත්විය යුතු කාල සීමාව මාස 5කට වඩා එක පැත්තකින් කල් ගිහිලා තිබෙනවා. අනිත් පැත්තෙන් මේ පළාත් සභා ඡන්ද බීමසීම් පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ නින්දිත ආකාරයේ මතක් වෙනකොට මං හිතනවා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඊටාම නින්දිතම ලෙසම අපකීර්තිමත් ලෙසම තමයි මේ පළාත් සභා ඡන්ද බීමසීම් පනත මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවේ. එදා අපිට මතකයි හවස 5:30 වෙනකොට ඡන්ද බීමසීම සිදු කළ වේිතුව තිබුණා. කතික ලයිස්තු අවසානයට ගිහිලා තිබුණා. පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම කතිකයන් කතා කරලා අවසන් වෙලා තිබුණා. හැබැයි ඡන්ද බීමසීම ගත්තේ නැහැ. ඡන්ද බීමසීම ගන්න නැතුව පාර්ලිමේන්තු අයාලේ ගියා. එහෙම ගිහිලා තමයි 60යි 40යි කියන පදනමට සියලු ඡන්ද විමසීම් පාර්ලිමේන්තු මැතිවරණය පළාත් පාලන ඡන්ද විමසීම පළාත් සභා ඡන්ද විමසීම කියන සියලු මැතිවරණයන් 60යි 40 අනුපාතයෙන් සිදුවිය යුතුයි කියලා තිබුණු එකඟතාවය ස්ථාවරය බිඳලා 50ට 50 කියන අරුම පුදුම අනුපාත කේවල මිශ්‍ර එකතුවක් හැටියට මේ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා පැවැත්මට එන්න පටන් ගත්තා. ඇයි එහෙම වුනේ? එදා පාර්ලිමේන්තුවට මේ ඡන්දයේ පළාත් සභා තුනේ ඡන්දයේ කල් දා ගන්න ඕනකම තිබුණා. ඒ නිසා ඡන්දයේ කල් දා ගන්න ආපු වමනාව ඇතිව මේ රටේ ජාතිවාදී සුළුතර සුළු ජාතිවාදය නියෝජනය කරන කල්ලි කණ්ඩායම් වලට ඒගොල්ලන්ගේ ජාතිවාදී බෙදුම්වාදී වමනාවන් ඉෂ්ට කරගන්න එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පළාත් සභා බලය ශක්තිමත් කරගන්න නියෝජනය හදාගන්න ඕන හින්දා තමයි මේ 50ට 50 හදාවේ. දැන් 50ට 50 ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ? 60යි 40යි ආවා. ඒකෙන් ආවට පස්සේ පළාත් පාලන ආයතන ගණනාවක්. අද පළාත් පාලන ආයතන අද ජයග්‍රහකයා නෙමෙයි. අද පළාත් පාලන ආයතනවල ජයග්‍රහකයා පරාජිතය බවට පත් වෙලා පරාජිතය ජයග්‍රහකයා බවට ආදී පත් වෙලා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයෙන් අපි අත්විඳින්නේ අද මොකද්ද? මහජන අභිලාෂයේ පළාත් පාලන මැතිවරණයේදී සභාව ඇතුළෙන් පිළිබිඹු වෙන්නේ නැහැ. සාර්ථක ඡන්ද ක්‍රමයක් කියන්නේ මහජන මතයේ ප්‍රකෘතිය පළාත් පාලන ආයතනයෙන් හෝ පළාත් සභාවෙන් හෝ පාර්ලිමේන්තුවෙන් පිළිබිඹු වෙන්න ඕන. අද ඉකුත් පෙබරවාරි 10 තීච්ච බලත් පාලන ඡන්ද විමසීමේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඡන්දදායකයාගේ මතයේ ප්‍රകൃතිය නෙවෙයි ඒ පලාත් පාලන ආයතන වලින් පිළිඹු වෙන්නේ. ඡන්දදායකයාගේ මතයේ විකෘතියක් තමයි පලාත් පාලන ඡන්දයේ ආයතන වලින් පිළිඹු වෙන්නේ. 60යි 40ට තියලා 50යි 50ට තිබ්බොත් කොහොම වෙයිද? ගරුම අමාත්‍යතුමිය මෙතන ඉන්නවා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමිය තුමනි අපි කියනවා අවධාරණය කරනවා මේ ගරු සභාවේ ලංකාවේ එක පලාතක්වත් ස්ථාවරව පවත්වන්න යන්න බැරි මැතිවරණයක් තමයි මේ මැතිවරණ ක්‍රමයක් තමයි මේ ඇවිදිලා තින්නේ. ඒ නිසාද මේකට සංශෝධන ගේනවා මැතිවරණ කොමිසම. ඒ වගේම පැපරල් වගේ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් කියනවා මේ මැතිවරණ ක්‍රමය හොඳ නැහැ, පළදායි නැහැ. මහජන මතය පිළිඹු වෙන්නේ නැහැ. මහජන පරමාධිපත්‍යයට මේක පහින්ගාපු මැතිවරණ ක්‍රමයක් කියලා. ඇයි 50ට 50ක් වුණොත් ඡන්දදායකයා තෝරන්නේ මන්ත්‍රීවරු 50යි. ඉතුරු ඡන්ද ඉතුරු 50 තෝරන්නේ කවුද? පක්ෂ නායකයෝ. පක්ෂ නායකයන්ට මහජනයාගේ පරමාධිපත්‍ය පවරපු මැතිවරණ ක්‍රමයක් බවට අද මේක 50ට 50පත් වෙලා තියෙනවා. ඡන්දදායකයා 5 දෙනෙක් කළුතර දිස්ත්‍රික්කේ ගත්තොත් පළාත් පළාත්සභා මන්ත්‍රීවරු 22යි. 22කින් 11 දෙනෙක් ඡන්දදායකයා තෝරනකොට 11ක් තෝරන්නේ ඒ පක්ෂවල නායකයෝ. පක්ෂ නායකයා කැමති මන්ත්‍රීවරයෙක් එක්ක තමයි ජනතාවට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. තමුන්නාන්සලා දෙනවයි කියුවේ ප්‍රජාතන්ත්‍රවාදී ඒකද? තමුන්නාන්සලා පාරම්බෑවේ ලෝකේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී දෙනවයි කියලා. ඒකද මේ දුන්නේ? 50ට 50 සුළු ජාතිවාදී කණ්ඩායම් වල ඕනෑවට 50ට 50 කළා. මැතිවරණ ක්‍රමය එක ප්‍රශ්නයක් හදාගෙන එක ප්‍රශ්නෙට උත්තර හොයන්න ගිහිල්ලා ප්‍රශ්න කන්දරාවක් බවට අදපත් වෙලා තියෙනවා. මුළු කන්දරාව මැතිවරණ ක්‍රමයම ප්‍රශ්නයක් බවට පත් වෙලා තිනවා. ඒ වගේම තමයි සීමා නිර්ණය වාර්තාව. මාස 4කින් දෙන්න කියලා මේ මොකද්ද කළා තින්නේ? අපේ රටේ තියෙන භූගෝලීය සීමාවන්, දිස්ත්‍රික්ක වෙන් වෙලා තියෙන භූගෝලීය සීමාවන් නෝ. එක ගඟවල්, එක දොළවල්, එක ඇලවල්, එක කඳුපන්ති, මේ ආදී වශයෙන් නිශ්චිත භූගෝලීය සීමාවන් 90 තමයි මැතිවරණ කොට්ටාස, මැතිවරණ දිස්ත්‍රික්ක වෙන් වෙලා තියෙන්නේ. හැබැයි මේක ගත්තොත් අද එක පැත්තකින් ජාතිකත්ව කුලල් කා ගැනීමට මඟ පාදන ජාතිකත්ව අතර සැකය, විහිදිය, වෛරය, අවිශ්වාසය අවුලවන පතුරවන සංවර්ධනයට කිසිදෙත් දිරි නොදෙන අස්ථාවර භාවය වැඩි දියුණු කරන අවුල් ජාලාවක් බවට අද මේ නිර්ණය කිරීමේ වාර්තාව එක පැත්තකින් පත් වෙලා තිනවා. මම උදාහරණයක් කියන්නම් අරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි කළුත දිස්ත්‍රික්කයේ බේරුවල කියන
මන්ත්‍රීතුමා අවසාන
ගත්තොත් මට විනාඩියක් දෙන්න ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මැතිවරණ කොට්ටාසය ගත්තොත් එය පළාත් සභා ඡන්ද විමසීම අනුව කොට්ටාස් දෙකකට වෙන් කරලා තියෙනවා. ඒ අනුව බේරුවල නගර සභාවත් බේරුවල ප්‍රාදේශීය සභාවේ ග්‍රාම සභා කොට්ටාස 35කුත් බේරුවල නමින් කොට්ටාසයක් බවට පත් වෙලා තියෙනවා. මෙතන මුස්ලිම් ජනතාව 155යි, සිංහල ජනතාව 145යි ඉන්නේ. හරිනම් මේක විය යුතුව තිබුණේ බහු කොට්ටාසයක් හැටියට. අද වෙලා තියෙන්නේ එහෙම නෙවෙයි. අද ඉඳ සිංහල ජනතාව තුළ මුස්ලිම් ජනතාව කෙරෙහි සැකයකුත් මුස්ලිම් ජනතාව තුළ සිංහල ජනතාව කෙරෙහි සැකයකුත් ඇති වෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් ඉතුරු බේරුවල ප්‍රාදේශීය බේරුවල මැතිවරණ කොට්ටාසේ ඉතුරු ග්‍රාම සේවා කොට්ටාස ටික දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසට එකතු කළා. දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියත් දොඩංගොඩ නමින් මැතිවරණ කොට්ටාසයක් වෙන් කළා. ඒක කළුගඟෙන් ඔබ්බට ගිහිල්ලා කළුතර මැතිවරණ කොට්ටාසෙත් ග්‍රාම සේවා කොට්ටාස 6ක් එකට එකතු කරපු මැතිවරණ කොට්ටාසය
බව අවසාන කර්මන්තවා
කිසිසේත් විද්‍යාත්මක නැහැ. කිසිසේත් සංවර්ධනයේ දිරි දෙන්නේ නැහැ. කිසිසේත් ජාතීන් අතර සමගිය මේකෙන් ගොඩනැගෙන්නේ නැහැ. පළාත් සභාවන් ස්ථාවරව පිටවන බැරි නිසා අපි ඉල්ලනවා. ඊට ඕනෑකමින් අපි ඉල්ලනවා අපි කවුරුත් අත්විඳින ඡන්දදායකයත් ඒ දේශපාලන පක්ෂත් ඒ වගේම නිලධාරිනුත් කවුරුත් අත්විඳින මේ අවුල් වියවුල් වෙලා තිබෙන මේ මැතිවරණ
ක්‍රමය
වෙනස් කරලා නව මැතිවරණ ක්‍රමයක් එකෝ මෙහෙමත් බරනම් පැරණි මැතිවරණ ක්‍රමයට හරි වහාම පළාත් පාලන පළාත් සභා ඡන්දෙ තියලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඡන්දෙ දී මේ අයිතිය ක්‍රියාවට නගන්න පාවිච්චි කරන අවස්ථාව සලසන්න කියන ඉල්ලීම අපි ඉතාම ඕනෑ කමින් කරමින් තමුන්නාන්සේ ස්තුති පල කරමින්
ඊළඟට ගරු විජේපාල හෙට්ටිආරච්චිමන්තුමා
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මා ස්තුතිවන්ත වෙනවා තාරක බාලසූරිය ගරු මන්ත්‍රීතුමා විසින් මේ අවස්ථාවට ඉදිරිපත් කරපු නුදුරේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයන් වලට මේ සීමා නිර්ණය වගේම ඒ සංයුත්තේ වගේ ඇතිව යුතු වෙනස්කම් පිළිබඳව ව්‍යවස්ථාවේද යෝජනාවක් ඉදිරිපත් කර නමුත් එතුමට කතා කරන්න අදහස් දෙන්න බැරි වුණා. මම කල්පනා කරා එක්සත් ජාතික පක්ෂය හැටියට උනත් මෙවැනි අවස්ථාවක මෙතුමට මේ කටයුත්තට ශක්තියක් දෙන්න ගරු ඇමතුමියනි අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ ජයන්ත සමරවීර ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා මේ මැතිවරණ ක්‍රම පිළිබඳව විශේෂයෙන් මේකේ තියෙන අඩු ලුහුඩුකම් ගැන පළාත් පාලන මැතිවරණය ගැන ඒකෙත් අඩුපාඩුකම් අපි දකිනවා. හැබැයි මේ ක්‍රමය ගෙනාවේ තමුන්නාන්සේලා මුලින්ම. තමුන්නාන්සේලා පහුගිය අවුරුදු දෙකකවක කාලයක් තමුන්නාන්සේලාගේ ආණ්ඩුව තුළ මේ කොට්ටාස ක්‍රමයක් ගේන්න කියලා වැඩේ කරලා ඉවරලා ඒක අණලා තිබ්බා අපිට අපේ ආණ්ඩුව බාර ගන්නකොට. අපිටත් අවුරුදු දෙකක් විතර ගියා. නමුත් මොන 100ට ගාන වුණත් තමුන්නාන්සේලාට මේ වගේ ක්‍රමයක් වෙනස් කරන්න ඕන නම් තව ඒකට කල් අරගෙන කටයුතු කරන්න තිබුණා. තමුන්නාන්සේලා බෙරියන් දුන්නේ වහාම ඡන්දේ තියාව. වහාම තියාව් ප්‍රජාතන්ත්‍රවාදයේ අතුගාලා දාන්න එපා කියලා කෑම මොර ගහලා මේ ඡන්දේ ඉල්ලගෙන ගත්තා. නමුත් ඇත්ත වශයෙන්ම මේ කඩිමුඩිය ගෙනෑපු මේ ක්‍රමය නිසා අද ඉතාමත්ම දරුණු ආඝාතයකට මේ රටේ පළාත් පාලන ක්ෂේත්‍රයේ මීට හොඳයි නැතුව තිබුණා නම් මහජන නියෝජිත. නැතුව තිබුණා නම් මගේ පෞද්ගලිකව මම මේකට විරුද්ධයි. මොකද හේතුව මේ ක්‍රමය තුලින් අද හරියට ප්‍රාදේශීය සභාවක සභාපතිවරු උපසභාපතිවරු තෝරන්න බැරි කමක් තිබෙනවා. මේ ක්‍රමය තුලින් මුළු මහත් ඡන්ද ඉල්ලපු අපේක්ෂකයෝ බොහෝ දෙනෙක් උරණ වෙලා තිනවා සංවිධායක උරුණ එක්ක. මම හිතනවා පෙරදිච්ච කණ්ඩායමට තමයි ඒක විශාල බරපතල ලෙස ප්‍රශ්න වෙලා තියෙන්නේ. තමුන්නාන්සේලාට මේ වගේ අර මේ ආණ්ඩුවක් යනකොට අවුරුදු දෙකමාරක් යනකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අගමැතිකමෙන් ඉවත් කරන්න විශ්වාසභංග යෝජනාව ගේන්න කඩිමුඩියේ දඟලන රටේ මතවාදයක් හදන අයට බැරි වුණ මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න මතවාදයක් හදන්න. තමුන්නාන්සේලා අද කයිවාරු ගහනවා. අදවත් නැහැ. අදවත් ප්‍රවේශ වෙලා නැහැ. පළාත් සභා ඡන්දේ මේ අඩුපාඩුකම් තිබෙනවා නම් තමුන්නාන්සේලාට තිබුණේ මේකේ මතවාදයක් ගේන්න. තමුන්නාන්සේලා උදේ ඉඳන් හැන්ද වෙනකන් රනිල් වික්‍රමසිංහ අරලන්න, රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න කතා කරන තමුන්නාන්සේලාට මේ රටේ ඉතිහාසයේ බලන්න එක්සත් ජාතික පක්ෂ ගෙනාපු මැතිවරණ ක්‍රමය, ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට පින් සිද්ධ වෙන්න ආණ්ඩු ක්‍රම විවස්ථාව ගැන අද කියන මෙතුමල්ලා විරුද්ධ වෙච්ච අය, මේවට විරුද්ධ වුණ ජනතා විමුක්ති පෙරමුණ අද කියන මේක තමයි හොඳම ක්‍රමය. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට පින් සිද්ධ වෙන්න වෙනවා. අනේ මේක තිබුණා නම් තමයි යුද්ධය අවසන් කරේ. ඒ වගේ කතා කියන්නේ තමුන්නාන්සේලා. එනිසා තමුන්නාන්සේලාට තිබුණා සංවාදයක් ගෙනියන්න ඉස්සරහට. කරුණාකර මේ පළාත් සභාව ගැනත් කතා කරන සංවාදයක්. මේකත් ඉදිරි මාස තුන කොහොමාරි අරහෙන් මේ මාට්ටු කළා මේ ඡන්දේ තියලා ඒකෙත් මේ ස්ථාවරත්වය නැහැ. සාධාරණ ස්ථාවරත්වය තියෙන ඕන මැතිවරණ ක්‍රමයක. ඒ වගේම ජනතාවට වඩාත් ලං විය යුතු බව මම හිතන්නේ තාරක මන්ත්‍රීතුමා කියයි. යම් තමුන්නාන්සේලාත් එහෙම තමයි. මතක තියාගන්න. ඒක නිසා මෙතන ජනවාර්ගික ප්‍රශ්නවලට යම් ගැටලු ඇති වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගාල්ල දිස්ත්‍රික්කෙ ගත්තම අනිවාර්යෙන් මුස්ලිම් අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කරන්න පුළුවන්. මතක තියාගන්න. එක්කම මේ ප්‍රදේශයේ තියෙන ජන සංයුතිය අනුව. ඒක නිසා අපි යෝජනා කරන්නේ පෞද්ගලිකව මම හිතන එක්සත් ජාතික පක්ෂයේ තීන්දුවක් ගන්න වෙයි. ඉදිරි පළාත් සභා මැතිවරණයේ මේක සංශෝධනයක් ගෙනලා පැරණි විදියටම තියන්න කියලා. ඒක තමයි ක්‍රමය. ඒ තුලින් ආරවුලක් ඇති වුණේ නැහැ. බයමතිවරයට ඇමති මණ්ඩලයේ පත් කරගෙන ලස්සන්ට යන්න පුළුවන්. අද තමුන්නාන්සල බලය ගත්තට වැඩක් නැහැ මන්ත්‍රීතුමනි. තමුන්නාන්සලට සභා පිහිටවන්න පුළුවන් කමක් නැහැ. තමුන්නාන්සලට පිහිටවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද මේ වගේ අර දඩිබිඩි ගාලා මං හිතනවා හදපු යම් යම් ක්‍රම තුලින් තමුන්නාන්සල තමයි මේක ආරාජිකාවෙන්න පළවෙනි වැඩපිළිවෙල තමුන්නාන්සල ක්‍රියාත්මක කරේ. ඒ නිසා මම කනගාටු වෙන මුලාසනේ මන්ත්‍රීතුමනි. තව හිතන්නට ඕන. ඒ නිසා දැනුත් මේක කියයි වහාම තියව් පළාත් සභාව. තව මාස 3ක් යන්න ඉස්සෙල්ලා තියව් සබරගමුව තියපියව්. එහෙමනේ කියන්නේ. කතා කරලා බෝට් ලෑලි උස්සගෙන ඇයි. හැබැයි තිබ්බට පස්සේ ඇති වෙන ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕන ආණ්ඩුවක් හැටියට අපි. අපි අද මේ ප්‍රශ්නෙට මුහුණ වෙලා දීලා තිනවා. අපි මුහුණ දීලා තිනවා. ඒක නිසා අද බලන්න සභාවක් පුංචි ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරුන් 12 දෙනෙක් විතර ඉන්න සභාවක ওই මේ මේස දෙකක් තියාගෙන හතර වටේ මන්ත්‍රීවරුන් ඉඳන් කරපු එකේ අද මේවායි 23 25 බවට පත් වෙලා තිනවා. අද බලන්න කොළඹ මහනගර සභාව අද පාර්ලිමේන්තුවක් වගේ ඉඩකඩ තියෙනවා. සංශෝධන තමුන්නාන්සලගේ නෑ මේක.
මන්දා බාධා කරන්න එපා.
දින මුත්තලා දිනේෂ් ගුණවර්ධන මහත්තයලා මේවට වගේ කියන්න ඕන.
දිනේෂ් මන්තුමාල බාධා කරන්න එපා. ඕඩර් ප්ලීස්.
කමිටු හදලා ලැජ්ජ නැතුව අද කතා කරනවා. අද කියන පිහිටුව ගන්න බැරිලු. පිහිටුව ගන්න බැරිලා මේ වගේ නෑ මොකටද? පැරණි ජේ.ආර්.ගේ ක්‍රමය තියන්න තිබුණා. ප්‍රේමදාස මහත්තයා ක්‍රමය තියන්න තිබුණා. එවයි හොඳට ප්‍රාදේශ සභා පාලනය වුණා. හොඳට සභාපතිවරු බිහි වුණා. හොඳට මනාපොලින් ජනප්‍රිය වෙලා ගිහිල්ලා පළාත් සභාවට තේරුණා. පාර්ලිමේන්තු වලට යන්න පුළුවන් වුණා. මතක තියාගන්න මේ අවස්ථාව නැතුණා. මෙතුමියගේ
මන්දුමාල බාධා කරන්න එපා.
පුළුවන් වුණා ආණ්ඩුකාරවරිය හැටිය දකුණේ ඉන්න. දකුණේ ආණ්ඩුකාරවරිය හැටියට තාරක බාලසූරිය මැතිතුමාගේ ආදරණීය මෑණියන්ට පුළුවන් කමක් ලැබුණේ. ඒ නිසා මතක තියාගන්න මේ ක්‍රම අපි හිතනකොට මහේ ලොකුවට කයිවාරු ගහන දැන් ගේන්නකෝ. දැන් ව්‍යවස්ථාව දැන් අගමැතිවරයාට තකහණියක් මේ ගේන්න විශ්වාසභංගේ ගේන අය ගේන්නකෝ මේකට කතිකාවත. ගේන්නකොට මේවා සංශෝධනය. බාම්ම කියන්නකෝ ගේනවා. ඒවට නෙමෙයි ඒවට නෙමෙයි අර නරියා සහ මිදිවල කතා වගේ බලාගෙන ඉන්න ආණ්ඩුව ඇටේ කියලා තමුන් ආන්සෙල හිතන් ඉන්නේ. ඉසාගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ඔබතුමාට කරදර කරන්නේ නැහැ. මම වැඩි දෙයක් මේ තාරක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාවට වැඩිමනක් සපයන්න කාරණා ගත්තේ. ඉසා මම ඉල්ලීමක් කරන පෞද්ගලිකව මේ මැතිවරණ ක්‍රමයේ යන්න ඕන. මම කියන හැටියනනම් කලින් JR යුගයේ ගෙනපු පළාත් සභා ක්‍රමයට තමයි යන්න ඕන. ඒකෙන් සුළු ජාතීන්ට අසාධාරණයක් උනේ නැහැ. හැබැයි අපිත් සමහර වෙලාවට JVP එකේ ලනු කෑවා සමහරු. JVP එකේ ලනු කෑවා මම පිළිගන්නවා. JVP එකට ඕන සුළුතරය ගන්න ඕන නිසා මුළු රටම ආරාජිකා වුණා. හැමදාමත් ආරාජිකා වැඩ කරන්නේ තුමල්ලා. ඒ නිසා මම කනගාටු වෙනවා. අපි මේ සමහර දේවල් වලට අහුණ අපේ අය මේවට ගිහිපු අය මම නම් පෞද්ගලිකව ඇත්තට මේවයි මේ කටයුතු වලට ප්‍රායෝගික දැනුමක් තිබෙන අය මේ තැන් වල වාඩි වෙන්න ඕන. JVP එකේ ඕනකම ඉස්සිෂ්ඨ කරගත්තා. හැබැයි එයාලට කවදාවත් සභා පිටුවන්න බැරි විත් කියලා දන්නෝ. කිසි දවසක සභාපතිකමක් උපසභාපතිකම වාඩි කරවන්න බෑ එයාට. ඒ නිසා එයාට മന്ത്രി දෙතුන් දෙනෙක් කොහේ හරි වැඩි කරගෙන ගාන තියාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මම කියනවාද ඒ අය සම්පූර්ණයෙන් වාක් කියන්න ඕන මේ ක්‍රමයට. එනිසා හැමදාම කියන හොඳ යමක් කරනවායි කියලා කයිවාරු ගැහුවට මේ පළාත් පාලන මැතිවරණයට කරපු අපරාධේ මේ තුලින් ඇති කරපු විනාශය මේ තුලින් පළාත් පාලන ආයතන ආරාජිකා කරපු තත්වයට සම්පූර්ණ එක්සත් මං හිතන ඒකාබද්ධ විපක්ෂියත් ඒ වගේම තමුන්නාන්සේලා එක්සත් ජනතා නිදහස් සන්ධානය වක් කියන්න ඕන. පෞගිය අවුරුදු දෙකක් තුල අපි නෙමෙයි මේ වගේ නෑවේ. ඒවා බැසිල් ක්‍රමයක් ගෙනා ඊට පස්සේ ඒක නැති කරා. ඊට පස්සේ අවුරුදු දෙකක් ගියා තමුන්නාන්සේලා දැඟලුවා මෙතන තමුන්නාන්සේලා දඟලලා කිව්වා මේක ඉක්මන් තියන්න කියලා තිබ්බා. දිබ්බ ගමන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා අද දන්නේ. ඒ නිසා අපි කියන ඉතාමත් වැදගත් ස්ථාවර බවක් තියෙන රටක ආයතනික ස්ථාවර බවක් තියෙන මේ කිසි දෙයකින් ස්ථාවර බවක් ආවෙ ඉන්නේ නැහැ. තමුන්නාන්සේලා මහ ලොකෝර කයිවාරුගේ අපි තමයි බහුතරය අලන් තින්නේ. පොහොට්ටුව තමයි කියලා. හැබැයි පොහොට්ටුව පිපෙන්න ටිකක් කල්යයි. අවුරුදු 4 යනකම් පිපෙන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමනි මොකද ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ඒ සඳහා මේ තිබෙන ක්‍රමවේදයත් එක්ක තමුන්නාන්සේලාගේ සභාපතිවරුත් උපසභාපතිවරුත් මම ඉතින් තමුන්නාන්සේලාගේ කණ්ඩායමත් අපේ කණ්ඩායමත් දැඩි අසීරුතාවයට පත් වෙන. ඒ නිසා අවසාන වශයෙන් මම ඇත්තටම අමුතුමීට කියන්න කැමති මේ කටයුතු සඳහා ඉදිරි පළාත් සභා මැතිවරණයට කලින් ඔක තකහණියක් තියන්න නෙමෙයි තමුන්නාන්සේලා සලාක්‍රමයට ඒක තිබ්බ තැන් තැන් අපි කියනවා එක අවුරුද්දක 2000 මම හිතනවා ඉදිරියේදී එක දවසක මේ සියලු මැතිවරණ තියන්න අපි කමන්න අපි කැමති ඒක හැබැයි තියන්න නියම ස්ථාවර
මන්තුමා අවසන් කරන්න
පිටුවන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්න ඒ සඳහා අවශ්‍ය වටාපිටාව හදන්න එහෙම හදලා තියන්න නැතුව මේකත් අර පළාත් පාලන ආයතන වගේ ගෙනල්ලා විනාශ වෙලා
අවසාන කර්මන්තුවා
වැලේ වැල් නැතුව මහජන නියෝජිත ඉභාගාත යන තත්ත්වයට පත් කරන්න එපයි කියලා ඉල්ලා සිටි මේ යෝජනාව ගැන මේකෙන් තාරක මන්ත්‍රීතුමා
අවසාන කර්මන්තුවා මීළඟට ගරු ජානක වක්කුමුඩු මන්ත්‍රීතුමා ඔබතුමාගේ මිනිත්තු 5ක් කාලයක් තියෙනවා.
ගරු මුලසුනේ කර්මන්තුමනි තාරක බාලසූරිය මන්ත්‍රීතුමා ගෙනාපු මේ යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක්. අපි දන්නවා මේ පළස් සභාව කල් දාන්න කඩිමුඩුවේ මේ යෝජනාව ගෙනාවේ මේ කාන්තාව ප්‍රශ්නයක් ඇදලා තමයි මේ පළස් සභාව කල් දැම්මේ. ඒක නිසා අපේ මට ඉස්සෙල්ලා කතා කරපු අපේ මන්තුමා කිව්වා මේ ප්‍රාදේශ සභා මැතිවරණේ අපේ ක්‍රමයට ගෙනාවේ කියලා. ඒ ක්‍රමේ වෙනස් කරන්න තමයි මේගොල්ලෝ අවුරුදු 3ක් කල් අරගෙන අලුතෙන් පනත් හදාගෙන ඒ සියල්ලම කරලා ගෙනාවේ. අපි හදපු ක්‍රම වැරදි කියලා වෙනස් කරලා ගෙනහල්ලා තමයි දැන් මේ ප්‍රාදේශ සභාව පිහිටුව ගන්න බැරුව අද කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඒ ක්‍රමේ අසාර්ථකයි. මම උදාහරණයක් කියන්නම් මුලසුනේ සභාපතිතුමනි රත්නපුර මහනගර සභාවේ කොට්ටාස 14යි අපි කොට්ටාස 11ක් දින්නහම අපට 12යි. අපි කොට්ටාස 3ක් පෙරදුනහම විපක්ෂයට 13යි. නියම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමේ. ඉතින් මේක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙමෙයි. මේක මේ පෙරදිච්ච අයගේ ගොඩ වැඩි කරගන්න හදාගත්ත ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒක නිසා පළස් සභා ක්‍රමේ 50ට 50 ගණනවත් හරියට එක පළස් සභාවක්වත් පිහිටවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මේට වඩා මේ මෙච්චර කල් යන්නේ නැහැ මේ ක්‍රමේ හදන්න. දැන් මම බැලුවා මගේ මැතිවරණ කොට්ටාසේ කැඩිච්ච ආකාරේ. ඒක කොට්ටාසේ පරණ ක්‍රමයට ගේනවා මම කැමැති. මම කැමැති
අර පරණ මනාපකමේට හරි ගැහැල්ලා මේ මැතිවරණේ සාධාරණ තියෙනවනම්. ඒක නිසා අපි කියනවා දැන් නිවිති කළ ආසනෙන් කොටසයි, රක්පාණෙන් ආසනෙන් කොටසයි, කලවාන ආසනෙන් කොටසයි, කොළොන් ආසනෙන් කොටසයි ආසන හතරකින් කිලෝමීටර් 70ක් විතර දිගට එක කොට්ටාසයක් අල්ලලා තියෙනවා. ඒ කොට්ටාසේ මන්ත්‍රීවරයාට අඩුම ගානේ ඒ ටිකේ ඇවිදින්න ඕබ්බෑ මාසෙකට. ඉතින් මෙන්න මෙහෙම විද්‍යාත්මක හේතුවකින් කැඩුවේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. මගේ මැතිවරණ කොට්ටාසේ හතර අතර කඩලා තියෙනවා. එක පැත්තක් කලවාණෙන් රක්වාන්ට කඩලා, අනිත් පැත්තෙන් නිවිතිකලට කඩලා, අනිත් පැත්තෙන් ඇහැලිය කොට්ට කඩලා. ඒකට මේ ප්‍රාදේශ සභා හතරක එකව කොට්ටාසයක් පළාත් සභා කොට්ටාසයක් ප්‍රාදේශ සභා හතරකට කඩලා. දැන් මේ ප්‍රාදේශ සභාව අඩුම ගන්න මේ ප්‍රාදේශ සභා මට්ටමින් කොට්ටාස කැඩුවා නම් ඒත් කමක් නැහැ. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් මට්ටමින් කොට්ටාස ගැසට් කරන්න පුළුවන්. මේක ආයේ සීමා නිර්ණ කමිටු මොකුත් තෝන්නේ නැහැ. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තියෙනවා. එහෙම නැත්නම් ප්‍රාදේශ සභා තියෙනවා. ඒකට එක මන්ත්‍රීවරයෙක්පත් වෙන්න කඩන්න පුළුවන්. ඉතුරු ටික ලයිස්තුවෙන්පත් කරන්න පුළුවන්. ඒක නිසා මේ පළාත් පාලන මැතිවරණයේදී වෙච්ච එකම අසාධාරණේ තමයි දිනමු පැත්තට බෝනස් එකක් දුන්නේ නැහැ. එහෙම දුන්නා නම් අද මේ தත්ත්වය ඇති වෙන්නේ නැහැ. මම කලවාන කොට්ටාස 10ම දිනලා 10 දෙනයි. 16යි තිහිටියේ 17ක් කළ ජීවිපී එකට තව එකක් දුන්නා. එතකොට 10ක් දිනලා ඡන්ද 8000කින් මගේ ලයිස්තු එක්කෙනෙක්වත් නැහැ. එතකොට මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. පැරදිච්ච එක කොට්ටාසයක් දිනා ගන්න බැරි 8000කින් පැරදිලා ප්‍රාදේශ සභාව ඒගොල්ලන්ට 6ක් තිබිච්ච එක 7ක් කළා දුන්නා. ඒක නිසා මේ ක්‍රමේ අසාර්ථකයි. ඒ නිසා අපි කියන මේ පළස් සභාව ආපහු මොකක් හරි ක්‍රමයකට කල් දාන්න නැතුව මගේ පෞද්ගලික මතේ අපේ මේ මන්තුමා කිව්වා වගේ විජේපාල මන්තුමා කිව්වා වගේ පැරණි ක්‍රමයට හරි තියන්න අලුත් ක්‍රමයක් හදන්න අවුරුදු 4ක් අරගන්න
5ක් අවසන් කරන්න
ඒක හරියට ක්‍රමයක් කරන් හදන්න ගරු මන්තුමනි විනාඩියක් දෙන්න. දැන් මේ ක්‍රමේ ගැටුම් නැහැ කියලා තමයි ගෙනාවේ. ගැටුම් තිබුණා මගේ කලවාන ප්‍රාදේශ සභාවට අපේ පිමල් කුමාරතිලක කියලා මන්ත්‍රීවරයෙක් තරං කරා කලවාන කොට්ටාසෙන් මැරව ගහලා දාලා ගෙදෙට්ට ගහලා ඒකේ කුඩු කළා. ඒත් දිනන්න හැදුවා එතුමා වැඩිම වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඒක ජයග්‍රහණය කරා. අපි ඒ වෙලේ කිව්වා රත්නපුරේ DIG ටත් කිව්වා මෙහෙම ආයුධ අරගෙන මැරව ඇහිලා ඉන්නවා කියලා ගණන් ගත්තේ නැහැ. ඡන්ද පහ වෙලා සතියක් යනකොට කොළමින් ගිහිල්ලා ඇල්ලුවා
අවසාන කන්මන්තෝ
ආයුධත් එක්ක අල්ලලා හිටන් මිනී මැරුම් 10කට සම්බන්ධ පුජ්‍යලයෙක් අද රිමාන්ඩ් බන්දරාගාරේ ඉන්නවා. එසා ඒකෙදිත් බැලුවේ මැරයෝ
දාලා
පාතාලේ ගිහිල්ලා මේ මැතිවරණ දිනන්න හැදුවා. ඒක නිසා අපි කියනවා ආණ්ඩුව බැලුවා කරන්න පුළුවන් සියල්ලම කරලා එකක්වත් ජයග්‍රහණය කරන්න බැරුණා. ඔබතුමා කලවාන ගැන දන්නවා
අවසාන කර්මන්තුමා.
අපි කියනවා සාධාරණ මැතිවරණයක් ඉක්මනින්ම මේ පළාත්
මැතිවරණ
පවත්වන්න කියලා.
මේ ගරු ඇමතුමේ ගරු ඇමතුමේගේ පැහැදිලි කිරීම ඇමතුමේ පිළිතුරුකත් ඇමතුමේ අවස්ථාව දෙනවද පැහැදිලි කර ගැනීමක්?
ඔව් දෙන්න අවස්ථාවක්ද.
කතකන් මන්දුවා එතුමිය අවස්ථාව දෙල් තියෙනවා.
හා ස්තුතියි එතුමිය. නෑ විශේෂයෙන්ම මම හිතන්නේ මේ විවාදය ගැන කතා කරනකොට මම ඉස්ලාම් කියන්න කැමති අපිට මේ හැම එක්කෙනාම සතුටු කරන්න ඡන්ද ක්‍රමයක් හදන එක එච්චරම ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් අetzte වශයෙන්ම අපේ විජේපාල
මන්තුමා ඔබතුමාගේ ප්‍රශ්න අහන්නකෝ එතුමිය පිළිතුරු දෙන්න.
අපේ විජේපාල මන්ත්‍රීතුමා කියපු අන්දමටම ලංකාව වගේ රටක වැදගත්ම වන්නේ ඒ ස්ථාවර භාවයයි. ඉතින් අetzte වශයෙන්ම මේ මැතිවරණ ක්‍රමයේදී ඒ අස්ථාවර භාවයක් වෙන්න කාරණා හේතු දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි අර කට් ඔෆ් එක අයින් කරපු එක.
ඒ වගේම ඔබතුමා කැටියෙන්
හරි ඒ වගේම
අහන්න අපතේ උත්තර දෙන්න.
ඒ අර 105ක තිබිච්ච කට් ඔෆ් එක අයින් කරපු එක. අනික එක තමයි ඒ බෝනස් ක්‍රමය. ඒ බෝනස් සාමාන්‍යයෙන් දෙකක් වගේ දුන්නා. ඒ බෝනස් එක අයින් කරපු එක. අනික එක තමයි ඒ 170යි 30යි ඒ ප්‍රතිශතයෙන් වෙන් කරපු එක. ඒ 70යි 30යි තමයි අපි ඉස්සෙල් අපේ යෝජනාව තිබුණේ.
හොඳයි අපතේ
ඒ 60යි 40යි කරා. ඊට පස්සේ පළාත් සභාව 50යි 50යි කරා. ඉතින් ඒ 50යි 50ට කරනකොට තවත්
ප්‍රශ්නාවලියක්
එනවා. ඉතින් ඒ නිසා ඇමතු ප්‍රශ්නේ තමයි ඇමතුමිය මේ ප්‍රතිශතයේ මොකක් හරි විදියට වෙනස් කරන්නත් එහෙම නැත්නම් බෝනස් එකක් දෙන්නත් ඉදිරියේදීත් අදහස් කරනවා.
ගරු ඇමතුමිය
මේකෙන් අහන්නේ. ස්තුතියි.
මම හිතන්නේ ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා රටේ පවතින සාකච්ඡා කළ යුතු කාරණයක් සම්බන්ධයෙන් යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන්ම පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය මත ඉඳගෙන තමයි මේ සියලු කාරණා ඉදිරිපත් කරේ විශේෂයෙන්. ඒ වගේම මේ පනත ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඇත්තටම සියයට අපි පළාත් පාලන මැතිවරණ ක්‍රමේදී අපි 60-40 කියන නිර්ණායක යටතේ ඡන්දේ කරලත් පිහිටුවන සභාවල අස්ථාවර භාවයක් තියෙනවා. ඉතින් 50 දක්වා ගෙන ගියාට පස්සේ ඇත්තටම මගේ පුජ්‍යලික මතේ නම් මේ සභාවන් ස්ථාවරව පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ தත්ත්වයේ යටතේ මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවට පූර්ණ බලය ලැබිලා තියෙනවා සීමා නිර්ණය කමිටුවේ වාර්තාව විවාදයට ගන්න අවස්ථාවේදී 3-2 ඡන්දයකින් සම්මත වෙන්නට ඕනේ ඒ කමිටු වාර්තාව. ඒ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඇති කරන්නට දැන් කවුරුත් පාඩමක් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මේ ඡන්ද ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ නැහැ කියන කාරණේ සම්බන්ධයෙන් මම උත්තරයක් දෙන්න ඕනේ. සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ආරක්ෂා වෙලා තියෙනවා. ස්ථාවර පාලන ආයතන බිහිවීමයි දුර්වල වෙලා තියෙන්නේ. මොකද හැම කොටසකටම නියෝජනයක් ලැබිලා තියෙනවා. ඒ නිසා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණය 100%ක්ම සමානුපාතික වෙන ආකාරයට ඉෂ්ට කරන්නට මැතිවරණ ක්‍රමය ඉවහල් වෙලා තියෙනවා. නමුත් සභාවන් පිහිටුවීමේදී අපි
ගරු කරක හෙරත්මන්තුමා
50%කට පමණයි කොට්ටාෂවල ඉන්න 50%ට පමණයි තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ. ඊළඟ 50% සමානුපාතික 50% පත් කරන්නේ පක්ෂයක් මදි. ඒ පක්ෂයෙන් සමහරක් වෙලාවට එක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, පුද්ගලය දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී හැටියට මේ ඡන්දය පාවිච්චි කරනවා නම් මේක 50% කියන එක මම හිතන්නේ ඒක ලොකු අසාධාරණයක් වෙනවා කියන එක තමයි මම ඉස්සෙල්ලා
කිව්වේ. මම උත්තරයක් දෙන්නම්. දැන් පක්ෂයකට නම් කරන්න හම්බ වෙන්නේ ඒ පරාජිත ඡන්ද සංඛ්‍යාව වෙනුවෙන්. මමත් පිළිගන්නවා පරාජයට පත් වෙච්ච ඒ ආසනවල එකතු වෙච්ච ඡන්දවලට තමයි පක්ෂවලට හම්බෙන්නේ නියෝජිතයන් පත් කරන්න. ඔව්. එහිදී
ඒ ජනතාව සියලු දෙනාම තෝරනවා නම් ඒකේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. ඉතින් මේකෙන් ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යම්කිසි මට්ටමකට ඉවත් කරලා තිබෙනවා.
මමත් පිළිගන්නවා පක්ෂ නායකයින් ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියන කාරණේ. ඒක හරි. නමුත් ඡන්ද ක්‍රමයක් දැන් මේ හදලා තියෙනවා. දැන් මේ හදලා තියෙන ඡන්ද ක්‍රමය මේ ඡන්ද ක්‍රමය නිවැරදි කරගන්න මේ සියලු දෙනා එකතු වෙලා කටයුතු කරන්නට වෙනවා. මොකද අපි විශේෂයෙන් ඇත්තටම අපේ මේක 70-30 වගේ කොට්ටාෂ වලට 70ක් දීලා 30%ක් සමානුපාතික ක්‍රමයට නියෝජනය කරන්නට වගේ ඒ වගේ ක්‍රමයක් ඇති වුණා නම් මීට වඩා ස්ථාවර සභාවන් පත් කරගන්නට පුළුවන් වෙයි කියන විශ්වාසය තුළ මම ඉන්නවා. ඉතින් විශේෂයෙන් මේ සීමා නිර්ණය කමිටුවේ විවාදය 3-2 ඡන්දයකින් සම්මත වෙන්නට ඕනේ පළාත් සභා ඉදිරියට ගෙන යන්නට මේ පළාත් සභා ක්‍රමය. එහිදී මං හිතන්නේ සියලුම පක්ෂවලට එකතු වෙලා තීරණයක් ගන්නට ඉඩකඩක් තියෙනවා. ඒ වගේම අපේ ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා කිව්වා ජාතිවාදී ප්‍රශ්නත් එක්ක මේ 50% කාරණේ ගෙනාවා කියන එහෙම තත්ත්වයන් තිබුණා. හැබැයි අපි දැක්ක දැන් මගේ දිස්ත්‍රික්කෙත් හැම ජාතියක්ම ජීවත් වෙන දිස්ත්‍රික්කයක් විදියට කොට්ටාෂ ක්‍රමයක් එක්ක ඡන්දයක් තියෙන අවස්ථාවකදී ඇත්තටම ජාතිවාදී සංකල්පය එයින් බොහෝ දුරට ඈත් වෙන ඉඩකඩ හැදීගෙන ආවා. ඒ නිසා මම හිතනවා කොට්ටාෂ ක්‍රමය රටකට හොඳයි. මොකද රටක් විදියට අපේ රට අද ජාතික ජාතිවාදී ප්‍රශ්නවලින් රට මිරිකිලා හැම ජන කොට්ටාසයක්ම ඒ ආකල්පවලට එකතු වෙමින් යන අවස්ථාවක කොට්ටාස ක්‍රමය ආවම මං හිතන්නේ අර බේරුවල ගැන උදාහරණයක් ගත්තා. එහෙම වෙන්නේ නැහැ. කොට්ටාස ක්‍රමයෙන් ජනතාව පක්ෂයක් එක්ක දේශපාලනය කරන්නට කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ අත්දැකීම අපි පළාත් පාලන ඡන්දෙදි දැක්කා. එක කණ්ඩායමක් එක්ක නෙමෙයි පක්ෂ එක්ක දේශපාලනය කරා ජනතාව. ඉතින් ඒ නිසා ජනතාව පක්ෂයක් එක්ක දේශපාලනය කරවන්නට ජාතිවාදයේ මුදව ගන්නට එක අවස්ථාවක් විදිහටයි මම කොට්ටාස ක්‍රමයේ දකින්නේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී අර පක්ෂ නායකයෝ නම් කරන එකේ සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක නම් මමත් පිළිගන්නවා. නමුත් අපිට පක්ෂ නායකයින්ට නිර්ණායක දීලා නිර්ණායක මේවට එකතු කරලා ක්‍රියා කරන්න ඕන ආකාරය එකතු කරලා කටයුතු කරොත් මං හිතන්නේ මේවයි අපිට මේ හැම දෙයකටම නීතියකට ව්‍යතිරේකයක් හදන්න පුළුවන්. මේ විදියට එහෙම නැත්තම් මෙහෙම වෙන්න ඕනි කියන කාරණා. ඒ නිසා ඒ විදියට මේවා පිළියෙල කරගත්තොත් ඒ පක්ෂ නායකින්ට තියෙන අසීමිත බලය අඩු කරලා ඡන්ද ගන්න විදියට ඒ මනාපේ ජනතාවගේ ඒ ඡන්ද බලය නිරූපණය වෙන විදියට නියෝජනය කරන්නට අවස්ථාවක් ලබා දෙන්නට ඕනි. ඒත් මේ 50-50 කියන නිර්ණායකේ නම් වෙනස් විය යුතුයි කියන ස්ථාවරයේ මම පුජ්‍යලික මතය මගේ මම මේ ප්‍රකාශ කරන්නේ මම ඉන්නවා. ඉතින් ඒ වගේම විශේෂයෙන් මේ පනත දැන් ඉදිරියේදී දැන් මේ වෙනකොට සභාවට ඉදිරිපත් කරන්නට කටයුතු කරලා තියෙනවා. නිර්ණය කමිටුවේ පාර්ලිමේන්තුවට බාර දීලා තියෙන්නේ. ඉදිරියේ ඉදිරිපත් කරන්නට නියමිතයි. ඒ වගේම මේ සංශෝධනත් එක්ක සම්මත කරගත්තොත් පළාත් සභා ඡන්දය තියන්නට පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් අර සර්වපාක්ෂික සමුළුවක් නෙවෙයි පනත ප්‍රකාරව සියලු ජාතීන් නියෝජනය කරන කමිටුවක්පත් කරන්නට තියෙන්නේ. ඒ කමිටුවපත් කළා ඒ කමිටුවේ නිර්දේශ මත තීරණයක් ගන්නට වෙනවා. ඒක ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා ඒ කාර්යපටිපාටිය ඉදිරියට ගෙන යන්නට කටයුතු කර යුතු වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට ජනතාවගේ නියෝජිතභාවය ලබා ගන්නා වගේම රජයක් විදියට සියලු පක්ෂවලට ඒ දේශපාලනයේ අයිතිය ලබා දීමත් ඒ වගේම ස්ථාවර ආණ්ඩු පළාත් පාලන ආයතනයක හරි පළාත් සභාවක හරි ඇත්තනම් පළාත් සභා ක්‍රමය මම මගේ පුජ්‍යලික මතේ නම් පළාත් සභාව කියන එක ඇත මේ රටට අනවශ්‍ය බරක්. මේ රටට ඕන නැති දෙයක්. ඒක මම දරන පුජ්‍යලික මතේ එක. ඉතින් නමුත් මේ රටේ තියෙනවා එහෙම නීතියක්. ඉතින් පළාත් සභා ක්‍රමය එහිත් යමක් වෙන්නට නම් වැඩක් වෙන්නට නම් ස්ථාවර ආණ්ඩුවක් බිහි වෙන්නට ඕනේ. ස්ථාවර ආණ්ඩු බිහි වෙන විදියට කටයුතු කරන්නට මේ වෙනස් කරගෙන සංශෝධනය කරගෙන ඉදිරියට ගෙන යන්නට ඉඩකඩ මේ සීමා නිර්ණය කමිටුවේ වාර්තාව විවාදයට ගැනෙන දවසේ අපේ සභාවට බලය පැවරිලා තියෙනවා. මේ සභාවේ තීරණ ගන්නට කටයුතු කරන්න පුළුවන් කියන කාරණේ සඳහන් කරමින්
ගරු තාරක බාලසූරිය මන්තුම
රැමතුමිය ඔබතුමියගෙන් පොඩි පැහැදිලි කිරීමක්. දැන් මේ ක්‍රමේ දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම කෑගල්ල වගේ දිස්ත්‍රික්කයක් දැන් කෑගල්ල නගර සභාවේ කොට්ටාස 12ක් තියෙනවා. 12න් අපි 10ක් දින්න. නමුත් මේ മന്ത്രി දුර තියෙන්නේ අපිට 10යි ඊපස්සේ විපක්ෂයට 10යි. දැන් කෑගලු දිස්ත්‍රික්කේ මේ වගේ ව්‍යාකූල තත්ත්වයක් තියෙන නිසා දැන් මුදල් මත දැන් විශේෂයෙන්ම අපි දන්නවා මාවනැල්ල වගේ ආසනයක සමහර മന്ത്രിවරුන්ට 125ක් දැන් දෙනවා අනිත් පැත්තට ඡන්ද දෙන්න කියලා. අනික දැන් මෙතනදී රහස් ඡන්දයක් තියෙනවා නේද? එතකොට මම හිතන්නේ මෙතනදී ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි ඒ රහස් ඡන්දයෙන් ඉදිරිපත් වන්නේ. ඒ මුදල් මත තිබෙන ඒ ඡන්දයක් තමයි ඉදිරිපත් වන්නේ. ඉතින් මම හිතන්නේ ඒ රහස් ඡන්දයක් තියෙන එකත් මම හිතන්නේ අඩුම ගන්න එක සංශෝධනයක් කරොත්. එතකොට ඒ කටියට අඩුම ගන්න ගමට යන්න බෑ. ඒ මිනිස්සු දන්නවා නම් කොහොමද ඡන්ද දීලා තියෙන්නේ කියලා. බෑ රහස් ඡන්දයක් තියලා 125ක් දුන්නොත් එන්න අනිවාර්යයෙන්ම ඡන්ද දෙනවා. එතකොට ඒ එතනදී ප්‍රජාතන්ත්‍රවාදයක් ඉදිරිපත් වෙන්නේ නැහැ කියන එකයි මගේ මතය.
නෑ මං හිතන්නේ ඒක හැම පක්ෂයකටම තීරණයක් ගන්න පුළුවන් අපේ රටේ. විවෘත ඡන්දයක් තියන්න රහස් ඡන්දයක් නැතුව හැම පක්ෂයක්ම තීරණය ගන්නවා නම් එතකොට කවුද ඡන්දය දෙන්නේ කියන කාරණේ එළි වෙනවා. ඒක එක කාරණයක්. ඊළඟට සල්ලි වලට අලෙවි වෙනවා නම් මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන්ුත් මම හිතන්නේ විනය ක්‍රියාමාර්ග පක්ෂයක් විදියට ගන්න පුළුවන් කමකුත් තියෙනවා. ඉතින් හැම දෙයක්ම මම හිතන්නේ මේ කිසිම නීතියකින් හරි මේ මොන දේ කරත් 100%ක්ම මේක හරියටම හරි වෙන්නේ නැහැ. නීතියක උනත් අසාධාරණ කොටසුත් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ
තාරක බාලසූරියමන්තුමා
සභාපති තෝරනවා නම් එතකොට මේ මුදල් දුන්නත් එතකොට අපි දන්නේ නැහැ කාටද මුදල් ලැබිලා තිබෙන්නේ කියන එක. මොකද ඒ කට්ටිය කොහොමද ඡන්ද දෙන්නේ කියලා ඒ ජනතාව දන්නේ නැති නිසා.
ඒක තමයි මන්ත්‍රීතුමා මම කිව්වේ. රහස් ඡන්දේ නැතුව විවෘත ඡන්දයක් තියන මේ පක්ෂ සියල්ලටම අයිතියක් තියෙනවා. විවෘත ඡන්දයකට කියලා ඉල්ලීමක් කරන්න. ඒ නිසා විවෘත ඡන්දයක් තියෙනකොට ඔය රහසිගතව කරන වැරදි වැඩ මම හිතන්නේ බොහොම අඩුවේ. ඊළඟට ඒ වගේම දැන් එහෙම වැරදි ක්‍රියාමාර්ගල යෙදලා තියෙන මන්ත්‍රීවරු පක්ෂයකින් ඉවත් කරන්න පුළුවන්. ප්‍රාදේශ සභාව හරි පළාත් පාලන ආයතන ගැන දැන් මේ කතා කරේ මේ යෝජනා ඇති වුණාට පළාත් සභා ඇත්තටම ඒ වැරදි ක්‍රියාමාර්ගවල ඉන්න මන්ත්‍රීවරු ඉවත් කළා අලුත් මන්ත්‍රීවරු පත් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ නීතිමය කරුණු කාරණාවලින් මැදිලා ඉන්නකොට යම් යම් සීමාවන්ට එය ලක් වෙනවා. ඒ නිසා අපි තින් වැරදි උපදෙස් දීලා ඒ කණ්ඩායම් මෙහෙවා ගැනීම මම හිතන්නේ සිදු කළ යුතුයි කියන යෝජනාව මම ඉදිරිපත් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි අතුමේ. පාර්ලිමේන්තුව යළි හෙට පෙරවරු 10:30 රැස් වෙනවා.